ආදරණීය දුවේ රජරට ගුරු ගෙදරින් අපේ පහ ශ්‍රේණිය දරුවන් උදෙසා පාඩමක් ගෙනෙන්නයි මේ සූදානම් වෙන්නේ. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා. කැකිලාව කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක W. සුසිල් බර්නාඩ් මහතාට.
ආයුබෝවන් දරුවනි. සුබ සැන්දෑවක් වේවා. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ශාඛාව සහ රජරට ගුවන්විදුලියේ රජරට ගුරු ගෙදර අධ්‍යාපන සත්කාරයත් සමග තමයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ආදරණීය දුවේ පුතේ, අදත් ඔබ හමුවට මම එන්නේ ඊයේ දවසේ ඉතුරු වුණු ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිපබෝධා ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස සාකච්ඡා කිරීමටයි. ඔබ හොඳටම දන්නවා ඔබ දැන් මගේ කටහඬක් එක්ක අඳුරනවා මම ඔබේ ආදරණීය ගුරුතුමා සුසිල් බර්නාඩ්, සුසිල් සර්. එහෙමනම් ආදරණීය දරුදැරියනි, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ඔබට ලබා දෙන, ඔබේ අතට ලබා දෙන ප්‍රතිපබෝධා ප්‍රශ්න පත්‍ර මාලාවේ 4 වෙනි ප්‍රශ්න පත්‍රයේ 2 වෙනි කොටසේ 2 වෙනි දවස තමයි අද. ඊයේ අපි මව්බස විෂයේ සියලුම ප්‍රශ්න ටිකට උත්තර දෙව්වා. දෙමළ ඉංග්‍රීසි විෂයන් වල උත්තර ටික හොයාගත්තා සහ වැකිලිවීම සම්බන්ධ නීති රීති ටිකත් එක්ක ඒ වාක්‍ය ලියන ආකාරය අපි ඊයේ දවසේ ඉගෙන ගත්තා. ඒ වගේම පරිසරයේ ප්‍රශ්නක් අපි කිහිපයක් ඊයේ දවසේ සාකච්ඡා කරා. අද අපි කතා කරන්න යන්නේ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස. ඒ ප්‍රශ්න පත්‍රය අරගෙන ඔබ මාත් එක්ක එකතු වුණා නම් අද දවසේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න පුළුවන් ඉතාම හොඳින්. ආදරණීය දුවේ පුතේ, මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනකොට මට එක දුවේ මේ කරපු ප්‍රශ්න පත්‍රයේ ඇයගේ පාසලේ වැඩකටයුතු ටික මට ඉතාම ලස්සනට පින්තූර මගින් එවලා තිබුණා. WhatsApp අංකයට එවලා තිබුණා. පොළොන්නරුව විද්‍යාලෝක විදුහලේ ඉනුකි එසන්සා දුව ඇය කරපු ඉතාමත් ලස්සන, ඉතාමත් පිළිවෙලට කරපු මේ පාසලේ වැඩකටයුතු ටික මට එවලා තිබුණා. ආදරණීය දුවේ පුතේ, ඔබත් හැකි හැම වෙලාවකම අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. මොකද ශිෂ්‍යත්ව විභාගයේ මේ අවුරුද්දේ පැවැත්වීවි, ඔබට අනිවාර්යෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නට සිදු වේවි. හොඳයි, එහෙමනම් මම පොඩි ආරාධනාවක් කරනවා. ශිෂ්‍යත්ව විභාගයේ ඔය වාක්‍ය ලියනකොට පරිසරයේ ප්‍රශ්න, ගණිතයේ ප්‍රශ්න උත්තර ලියන ආකාරය ඔබට මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් මගෙන් ඇහුවොත් මම ඔයාලට කියලා දෙන්න, අනිවාර්යයෙන්ම මම ඔයාලට ඒකට උදව් කරන්න. මට කතා කරන්න 0.76415 8.436 කියන දුරකථන අංකයට කතා කරොත්, WhatsApp පණිවිඩයක් දැම්මොත් මම අනිවාර්යයෙන්ම ඔබට ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන්කමක් මට තියෙන නිසා. හොඳයි, එහෙනම් ආදරණීය දුවේ පුතේ, අපි සාකච්ඡා කරමු අද දවසේ ඊයේ කතා කරපු ප්‍රශ්න පත්‍රයේ ඉතුරු කොටස. අද සාකච්ඡා කරන්න තියෙන්නේ 20 වෙනි ප්‍රශ්නේ ඉඳලා 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. හැබැයි මම 20 වෙනි ප්‍රශ්නයත් සාකච්ඡා කරනවා. 20 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සිටියමක කඳුකර ප්‍රදේශ පෙන්වා ඇත්තේ. සිටියමක කඳුකර ප්‍රදේශ පෙන්වා ඇත්තේ මොන පාටින්ද කියන එක තමයි අහන්නේ. මම ඉස්සෙල්ලා උත්තරේ කියන්න. කඳුකර ප්‍රදේශ පෙන්වලා තියෙන්නේ දුඹුරු පාටින්. කඳුකර ප්‍රදේශ පෙන්වලා තියෙන්නේ දුඹුරු පාට රේඛාවලින් තමයි පෙන්වන්නේ. එතකොට සිටියම් අඳිනකොට වර්ණ කිහිපයක් පාවිච්චි කරනවා. නිල් පාට, රතු පාට, කළු පාට, දුඹුරු පාට, කොළ පාට, මෙන්න මේ වගේ වර්ණ පාවිච්චි කරනවා. කඳුකර ප්‍රදේශ වර්ණ කරන්නේ, පාට කරන්නේ දුඹුරු පාටින්, පෙන්වන්නේ දුඹුරු පාටින්, කොළ පැහැයෙන් ගෙවතු වගාවන්, එහෙම නැත්නම් වගාවන් පෙන්වුම් කරනවා ගෙවතු වගාවෙන්. ඊළඟට නිල් පාටින් ගංගා සහ ජලාශ පෙන්වනවා, නිල් පාටින් රතු පාටින් පෙන්වනවා, මහා මාර්ග තැඹිලි පාටින් පෙන්වනවා, දම් පාටින් පෙන්නනවා, රතු පාටින් මහා මාර්ග පෙන්නනකොට, ප්‍රධාන මාර්ග පෙන්නනකොට, තැඹිලි පාටින් පෙන්නනවා අප්‍රධාන පාරවල්. ඊළඟට දම් පාටින් පෙන්නනවා ආදරණීය දුවේ පුතේ, ඒක හොඳට මතක තියාගන්න, අධිවේගී මාර්ග. රතු කළු පාටින් දුම්රිය මාර්ග පෙන්නුම් කරනවා. එතකොට සිටියමක් අඳිනකොට වර්ණ ගොඩක් පාවිච්චි කරනවා. ඒ වර්ණ පිළිබඳ අවබෝධයක් තිබුණොත් ඒ සිටියම හොඳින් කියවා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් අපි යනවා දැන් 21 වෙනි ප්‍රශ්නයට. 21 වෙනි ප්‍රශ්නේ කියනවා වොලිබෝල් ක්‍රීඩාවේ එක පිළකට සිටිය යුතු ක්‍රීඩකයන් සංඛ්‍යාව. වොලිබෝල් ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව එක පිළකට සිටිය යුතු ක්‍රීඩකයන් සංඛ්‍යාව. වොලිබෝල් ක්‍රීඩාව ගැන කතා කරන්නම් මම. අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. දැන් වොලිබෝල් කියන වචනේම මම හඳුනාගන්නේ එක පිළකට 6 දෙනෙක් සෙල්ලම් කරනවා. එක පිළකට 6 දෙනෙක් සෙල්ලම් කරනවා. හැබැයි තවත් 6 දෙනෙක් ඉන්නවා අතිරේක ක්‍රීඩකයන් 6කුත් එක්ක කණ්ඩායමට 12 දෙනෙක් අයත්. හැබැයි එක විතර ක්‍රීඩා කරන්නේ කී දෙනයිද? 6 දෙනයි. එහෙමනම් අපි බලමු දැන් මෙතන කියනවා මම ඔයාලට මතක් කරලා දෙන්න කැමති ක්‍රීඩා කිහිපයකට ඔබෙන් අහන්න පුළුවන් මේ වගේ දේවල් ක්‍රීඩා කිහිපයකට සිටිය යුතු ක්‍රීඩකෙන් ගණන ගැන මම මතක් කරනවා. වොලිබෝල් ක්‍රීඩාවට දැන් අපි දන්නවා 6යි කියලා. හැබැයි අතිරේක ක්‍රීඩකයෝ 6කුත් ඉන්නවා. නෙට්බෝල් ක්‍රීඩාව අනිවාර්යයෙන් මේක කරන්නේ ගොඩක් නෙමෙයි. නෙට්බෝල් ක්‍රීඩාව කරන්නේ ගැහැණු ළමයි තමයි කරන්නේ. නෙට්බෝල් ක්‍රීඩාව අතරින් ලංකාව හරි ජනප්‍රියයි. ලෝකයේ බොහෝ රටවල් අතර ලංකාව හරි ජනප්‍රියයි. මොකද ලංකාවේ නෙට්බෝල් අනෙක් ක්‍රීඩාවලට වඩා බොහොම ඉහළ තැනක තියෙනවා. ලෝකයේම ඉහළ තැනක තියෙනවා ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාව. එතකොට නෙට්බෝල් ක්‍රීඩාවට ක්‍රීඩිකාවන් 7 දෙනෙක් සහභාගී වෙනවා. ඒත් එක්කම එල්ල ක්‍රීඩාව අපේ රටේ ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ලොකු ඉඩක් ගන්නවා මේකට. හැබැයි ඒ එල්ල ක්‍රීඩාවට ක්‍රීඩකයන් 16ක්, ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන් 11 දෙනෙක් සහභාගී වෙනවා. ඔබට මේ දවස්වල දැක බලා ගන්නට පුළුවන්, මාධ්‍ය වලින් දැක බලා ගන්නට පුළුවන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා තරඟ කිහිපයක් මේ දවස්වල පැවැත්වෙනවා. අප්‍රිකාවත් සමග දකුණු අප්‍රිකා ක්‍රීඩා කණ්ඩායමත් එක්ක ලංකාව ක්‍රීඩා තරඟ මාලාවක් පවත්වනවා. එතකොට මේ තරඟ මාලාවෙන් අර සීමිත ඕවර් තරඟ මාලාවෙන් අපේ ලංකාව පහුගිය දවස්සේ ජයග්‍රහණය කළා. කෙසේ වෙතත් ඔබ දැනගන්න වොලිබෝල්, නෙට්බෝල්, එල්ලේ ක්‍රිකට් ක්‍රීඩා වලට කී දෙනෙක් ඉන්නවද කියන එක තවදුරටත් මතක තියාගන්න. එහෙමනම් 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ 22. 22 ප්‍රශ්නේ තමයි බොත්තම් කාසයක් මසීමට යෝග්‍ය මැහුම් ක්‍රමය වන්නේ. බොත්තම් කාසයක් අපි ඔකට කියන්නේ බොත්තම් කාසය කියලා කියන්නේ බොත්තම් කාසයක් මහා ගන්න පුතේ බ්ලැන්කට් මැස්මේ බලන්න ඔබේ කමිසියේ දිහා, එහෙම නැත්නම් ඔබේ තාත්තගේ කමිසියේ දිහා බොත් හොඳ සීරුවට බැලුවොත් බොත්තම් කාසය මහලා තියෙන්නේ බ්ලැන්කට් මැස්මෙන්. බොත්තම් කාසයේ මහන මැස්ම තමයි මේ 22 වෙනි ප්‍රශ්නෙට තියෙන දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය 23 වෙනි ප්‍රශ්නය. අයඩින් වැඩිපුර ඇත්තේ අයඩින් වැඩිපුරම තියෙන්නේ මොනවලද කියලා අහනවා. තලවලද, මුහුදු මාළුවලද, පලා වර්ගවලද? අපි ඔය එකින් එක බලමුකෝ. තලවල මේදය තෙල් අඩංගු ආහාරයක්. තල කියන්නේ බීජ වර්ගයක්. මුහුදු මාළු කියන්නේ කැල්සියම්, එහෙම නැත්නම් අයඩින් විශාල ප්‍රමාණයක් අඩංගු ආහාරයක්. ඊළඟට පලා වර්ග කියන්නේ විටමින් සහ ඛනිජ අඩංගු ආහාර. පලා වර්ග කියන්නේ විටමින් සහ ඛනිජ අඩංගු ආහාර. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අයඩින් වැඩිපුරම තියෙන්නේ මුහුදු මාළු වල. මුහුදු මාළු වල ඔබේ නිවසේ තියෙන ලුණු පැකට් එකෙත් තියෙනවා. ලුණු ලබා ගන්නෙ මුහුදෙන්. එහෙමනම් අයඩින් අඩංගු ආහාර මුහුදු ආහාරවල විශේෂයෙන්ම අයඩින් අඩංගුයි. 24 වෙනි ප්‍රශ්නය පදිංචිය සනාථ කිරීමේ සහතිකයක් ලබා ගැනීමට අපි ආයුක්තයි. පදිංචිය සනාථ කිරීම මොහොම ප්‍රශ්නයක් ආව පොඩි ගැටලුවක් එනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරී කාර්යාලයට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියන එක අපි දෙවත් කරන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද අපි යන්නේ, ග්‍රාම නිලධාරී කාර්යාලයට. පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබා ගැනීම සඳහා අපි ග්‍රාම නිලධාරී කාර්යාලයට, ග්‍රාම නිලධාරී තුමා ළඟට යන්නට ඕනේ. ඊළඟට 25 වෙනි ප්‍රශ්නේ වුණා අපි කලින් කතා කරා. මම කතා කරා අද දවසේ සිතියම් වල සලකුණු කරන වර්ණයක් ගැන කතා කරනවා. අධිවේගී මාර්ගයක් සිතියමක දක්වන වර්ණය. අධිවේගී මාර්ගය මොන වර්ණයෙන්ද? දම් පැහැති වර්ණය. දම් පැහැති වර්ණය රේඛාවක් ඇඳලා ඒ රේඛාව මැද වෘත්තයක ඊ අකුර, ඉංග්‍රීසියෙන් කැපිටල් ඊ අකුර යෙදලා තියෙනවනම් අන්න ඒක අධිවේගී මාර්ගයක් සලකුණු කරන අවස්ථාවක්. එතකොට රතු පාට සහ සුදු පාට එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ 26. අකුණු සැර වැදීමට වඩා තියෙතුය හැකි. අකුණු සැර වැදීම තාම භයානක ස්වාභාවික සංසිද්ධියක්. ස්වාභාවික අනතුරක් නේද? අකුණු සැර වැදීමට වඩා හේතුව වන්නේ කුඹුරක වැඩ කරමින් සිටින විට. කුඹුර වල වැඩ කරන කට්ටියට අකුණු සැර වැදුණු අවස්ථා ඕන තරම් ඔබ අහලා ඇති. නේ. එහෙමනම් අකුණු සැරවැදීමට වඩාත්ම හේතු වන්නේ කුඹුරක වැඩ කරමින් සිටින විට. නිවසේ සිටින විට බොහෝ වෙලාවට අකුණු සැරවැදින්නේ නැහැ. මේ පාරේ ගමන් කරනකොටත් වෙන්න පුළුවන්. හැබැයි අකුණු සැරවැදින්ද නම් අනිවාර්යයෙන්ම තැනිතලා භූමියක ඉන්න ඕනේ. තැනිතලාව වැවක නානකොට එහෙම නැත්නම් තැනියක එහෙම නැත්නම් කුඹුරක අන්න ඒ වගේ තැනක විශේෂයෙන් පුතේ අකුණක අකුණක් පොළවට තමයි ස්පර්ශ වෙන්න හදන්නේ. පොළවට තමයි ඇදගන්නේ. පොළවට ඇදගන්නකොට එම ස්ථානයේ තියෙන එම භූමියේ තියෙන උසම ස්ථානයට තමයි අකුණ අකුණු සැරවදීන්නේ. එහෙම නැත්නම් අකුණ පහත් වෙන්නේ. ඒ අවස්ථාවේදී කුඹුරක හැම ගසුත් තියෙනවා. නමුත් කුඹුර කියන්නේ විශාල තැනිතලා භූමියක්. ඒ අවස්ථාවේදී අපි වෙන්න පුළුවන් ඒ ප්‍රදේශයේ උසම පුද්ගලයා. එම නිසා අපිට අකුණු සැරවදින්න පුළුවන්. එහෙමනම් නිවසේ ඉන්නකොට නම් අකුණු සැරවැදීම කියන්නේ අකුණු සැරවැදීමෙන් ආරක්ෂා වෙන නම් පොළව සමග තියෙන සම්බන්ධතාවනි ඉවත් වෙන්න ඕනේ. පොළව සමග නිවසක ඉන්නවා නම් ඇඳක් උඩට ඉඳලා ඉන්නට ඉතාම හොඳ දෙයක්. ඊළඟට ඔන්න තියෙනවා 27 වෙනි ප්‍රශ්නේ හරි ලස්සන ප්‍රශ්නයක්. වයර්ලස් වර්ල්ඩ් සංග්‍රහ ලිපිය සංග්‍රහවට ලිපියක් හැපීම නිසා ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික පුරවැසියා. වයර්ලස් වර්ල්ඩ් කියන සංග්‍රහවට ලිපියක් යවලා ලෝක ප්‍රසිද්ධ වුණ පුද්ගලයෙක් ඉන්නවා. කවුද මේ කියලා අහනවා. මේ මෙතන පින්තූර තුනක් තියෙනවා. එක්කෙනෙක් තමයි ආතර් සීක්ලා, අනිත් එක ටීබී ඡායා, අනිත් එක අනගාරික ධර්මපාලතුමා. අනගාරික ධර්මපාලතුමා. එතකොට මේ වයර්ලස් වර්ඩ් කියන සංග්‍රහවට ලිපියක් ඉදිරිපත් කරේ කවුද? ආතර් සී ක්ලාක්. ආතර් සී ක්ලාක් මහත්මයා කියන්නේ චන්දිකා තාක්ෂණී පියා. ඔබ අහලා ඇති. එයා ලාංකිකයෙක් නෙමෙයි. නමුත් ලංකාවට ඇවිල්ලා ලංකාවේ පුරවැසියෙක් බවට පත් වෙලා ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා ලෝකයට ලංකාව විවෘත කරනවා, ලංකාව අරගෙන යනවා විද්‍යාත්මයෙක් විදිහට. තාම ප්‍රසිද්ධ විද්‍යාත්මයෙක්. ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් තමයි මේ කියන ආතර්සි ක්ලාක්. එතකොට එයා තමයි ආතර්සි ක්ලාක් මහත්මයා තමයි වයර්ලස් වර්ල්ඩ් කියන සංග්‍රහව ලිපියක් සැපෙව්වේ. එතකොට මම එයාගෙන තව චුට්ටක් කතා කරනවා නම් මේ ආතර්සි ක්ලාක් මහත්මයා ගැන කතා කරනකොට විශේෂයෙන්ම කියන්න ඕන මෙතුමා ඉතාම වටිනා පොත්පත් විශාල ප්‍රමාණයක් ලියපු පුද්ගලයෙක්. ඊළඟට චන්ද්‍රිකා තාක්ෂණය මගින් පණිවිඩ හුමාරු කළ හැකි බව ලෝකයට හඳුන්වලා දුන්න පුද්ගලයා. ඒ වගේමයි මොරටෝ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙක් වෙලා හිටියා. පොළවේ සිට අහතර චන්ද්‍රිකා යැවීම හැකි බව කියා සිටියා, ප්‍රකාශ කළා. වයර්ලස් වර්ල්ඩ් කියන සංග්‍රහව ලියුම ඉදිරිපත් කරේ පුතේ 1945. අපට නිදහස ලැබෙන්නත් කලින් මෙතුමා තමයි මේ වයර්ලස් වර්ල්ඩ් සංග්‍රහවට 1945 තමයි ලිපි ඉදිරිපත් කරේ. මෙයා 1917 එංගලන්තයේ සමර්සෙට් ප්‍රදේශයේ උප්පත්තිය ලැබපු කෙනෙක්. 2008 ශ්‍රී ලංකාවේදී තමයි මොහු මියගියේ. 2008 ශ්‍රී ලංකාවේදී මෙයා මිය ගියා. හැබැයි ලංකාවට එන්න කලිනුත් මෙයා හොඳ ලේඛකයෙක් වශයෙන් ප්‍රසිද්ධ වුණා. මොකද වයර්ලස් වර්ල්ඩ් කියන සංග්‍රහවට ලිපිය ලිව්වෙත් ලංකාවට එන්නට කලින්. එහෙමනම් මෙතුමා ඉතාමත් වැදගත් පුද්ගලයෙක්. මතක තියාගන්න මේ රූපය මනසේ රඳවා ගන්න. ඊළඟට ඉන්නවා පීවි ඡායා, තුවාන් බදූර්දීන් ඡායා මහතා. මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ලාංකීය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ඉතාම සාමකාමීව ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරපු පුද්ගලයෙක් තමයි තුවාන් බදූර්දීන් ඡායා. එහෙමනම් පීබී ජයම හතා. අවසාන රූපයේ ඉන්න අනගාරික ධර්මපාලතුමා. අනගාරික ධර්මපාලතුමා කියනකොටම අපිට මතක් වෙන්නේ සිංහලෙන් නෙගටිව් බුද්ධගයාව බේරා ගැනීම. ඊළඟට ගවමස් නොකනු, අන්න මත්පැන් නොබොනු, මෙන්න මේ වගේ කරුණු කාරණා කියපු කෙනෙක් අනගාරික ධර්මපාලතුමා. සිරි දේවමිත්‍ර ධර්මපාලම නමින් පැවිදි වෙනවා. ඉන්දියාවේ බුද්ධගයාව ඉතාමත් බුද්ධගයාව ආරක්ෂා කිරීමේ කාර්ය සඳහා මෙතුමා බොහොම අප කැප වෙලා කටයුතු කරා. එහෙනම් 27 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ආතර් සී ක්ලාක් එක. 28 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ සදාකාලික පැවැත්ම නිරූපණය වන්නේ. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ සදාකාලික පැවැත්ම නිරූපණය වන්නේ ඉර හඳ දෙකෙන්. සදාකාලික පැවැත්ම රාජ්‍ය ලාංඡනයේ සංකේත ගොඩක් තියෙනවා. ධර්මචක්‍රයේ තියෙනවා. ධර්මචක්‍රයෙන් ධර්මානුකූල බව, පලාපෙති වලින් පවිත්‍ර බව, එහෙම නැත්නම් වීකරල් වලින් සශ්‍රීකත්වය, පුන්කලසින් සෞභාග්‍යවත් බව, ඉරහඳ වලින් සදාකල් පැවැත්ම, සිංහයාගෙන් ජාතියේ එඩිතර බව. මෙන්න මේ වගේ සංකේත ගොඩක් තියෙනවා. එහෙමනම් අපි අහනවා මොකද්ද සදාකාලිකම පැවැත්ම කියන්නේ? ඉරහඳ, අපි ඔය ඉරහඳ කිව්වට රාජ්‍ය ලාංඡනයේ ඉදිරියෙන් තියෙන ඉස්සලා අපිට හැට ගැටෙන්නේ හඳ. පසුව තමයි ඉර මුණ ගැහෙන්නේ. හරි. ඊළඟට 29 වෙනි ප්‍රශ්නේ කාන්දම් කැබැල්ලකට ඇදීන ද්‍රව්‍යයක් වාණි. මොනවද? යකඩ හා වාණි. පුතේ යකඩ සහ වාණේ විතරයි කාන්දම් කැල්ලකට ඇදිලා එන බව ඇදිලා එනවා කියලා පහේ පන්දිදී ඉගෙන ගන්න පුළුවන්. එතකොට යකඩ වලින් හරි වාණේ වලින් හදන දේවල් ඔයාල දන්නවා. එහෙමනම් රත්තරම් මුද්ද ඇදිලා එන්නේ නැහෙනි. අන්න ඒ වගේ. හැට්ට කටුව, කොණ්ඩ කටුව, ඊළඟට ඉදි කටුව, යකඩ ඇණය මෙන්න මේ වගේ දේවල්. ඊළඟට කජු, ගම්මාළු, කිරල යන බීජ ව්‍යාප්ත වන්නේ. බීජ ව්‍යාප්ත වීමේ ක්‍රම ගණනාවක් තියෙනවා. සුළඟ මගින් සුළඟට අස්වි ගසාගෙන යෑමේ, ජලයට අස්වි ගසාගෙන යෑමේ, ඊළඟට සතුන් රගෙන යෑමේ, එහෙම නැත්නම් පිපිරි බීජ ඈතට වීසීමේ මිනිසා විසින් මෙන්න මේ වගේ කාරණා. කජු කොහොමද? කජු ව්‍යාප්ත වෙනවා සතුන් මගින්, ගම්මාළු ව්‍යාප්ත වෙනවා සුළඟට අස්වි ගසාගෙන යෑමෙන්, කිරල ජලයට වැටි පාවී ගොස් ව්‍යාප්ත වෙනවා. එහෙනම් මොකද්ද මෙතන උත්තරේ? සතුන් මගින්, සුළඟින්, ජලයෙන් කියන දෙවෙනි පිළිතුර. 31 වෙනි ප්‍රශ්නේ කියනවා පහත දැක්වෙන මාර්ග සංඥාවෙන් අදහස් වන්නේ. පහත දැක්වෙන මාර්ග සංඥාවෙන් අදහස් වන්නේ මෙතන මේක තියෙන්නේ අනිවාර්යයෙන්ම කහපාට පසුබිමක. කහපාට පසුබිමක ගේට්ටුවක්. මේක අර කිරිබත් කැටේ හැඩයට සමචතුරස්‍රාකාර හැඩයක් තමයි. නමුත් ඇලේට තියෙන්නේ ඉදිරියෙන් ගේට්ටුව සහිත දුම්රිය හරස් මාර්ගයක් ඇසේ. ඉදිරියෙන් එතනින් නෙමෙයි ටිකක් ඉදිරියෙන් කියන එකයි කියන්නේ. එමනා 31 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 වෙනි පිළිතුර. මහා මාර්ය රෝගය බෝවන්නේ. මහා මාර්ය රෝගය බෝවන්නේ මීයා මගින්. හැබැයි මෙතන කියනවා මීයාගේ ඇඟේ වසා සිටින මැක්කෙකු මගින් කියලා නේ. අපි අහලා තියෙන්නේ. හරි, මහා මාර්ය රෝගය බෝ කරනවා මීයා මගින්. මදුරුව මගින් බෝ කරන රෝග ගොඩාරයක් තියෙනවා. හුණ මගින් නම් බෝ කරන රෝගයක් සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට දිලේ වැඩියා කියලා තියෙන්නේ. නිවැරදි වෙන්න ඕනේ දිය වැඩියා රෝගය පාලනයට වඩා සුදුසු මොනවද? ප්‍රෝටීන් අඩංගු ආහාර, විටමින් අඩංගු ආහාර. මෙතන කඩල විතරයි ප්‍රෝටීන් අඩංගු ආහාරයකට තියෙන්නේ. අනිත් එක පාන් සහ බත් දෙකම පිෂ්ඨයේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර. ඒ ආහාර අනුභව කරන්නේ නැහැ දිය වැඩියා රෝගෙ. ඊළඟට කියනවා 34 වෙනි ප්‍රශ්නේ රෝපණය කිරීම සඳහා යෝග්‍ය බීජයක ලක්ෂණයක් නොවේ. හොඳින් මෝරා තියෙන්න ඕනේ, පුෂ්ටිමත්ව තියෙන්න ඕනේ, කඩතුළු රහිත වෙන්න ඕනේ, නේ? කෘමිහානි නොතිබෙන්න ඕනේ. එහෙමනම් තුන්වෙනි උත්තරේ හොඳට බලන්න. පිටපොත්ත පැල්ලම් සහිතව. පැල්ලම් සහිතව වෙන්න බෑ, පැල්ලම් රහිතව තියෙන්න ඕනේ. එහෙනම් පිටපොත්ත පැල්ලම් සහිතව දීප්තිමත්ව තිබීම කියන උත්තරේ වැරදි. ඒක තමයි අපිට එතකොට උත්තරේ ගන්න වෙන්නේ. 35 වෙනි ප්‍රශ්නේ තවාන් වලින් පැල ලබා ගන්නා කණ්ඩයට අයත් වෙන්නේ තවාන්. රාබු රට තවාන් කරන්නේ නැහැ. ඉඳන්න පුළුවන්, හිතවන්න පුළුවන්. මිරිස්සට තවන් කරනවා, ලෝකෝල් තවන් කරනවා, ලීක්ස් තවන් කරනවා, ගෝවා තවන් කරාට බෝංචි තවන් කරන්නේ නැහැ. හැබැයි මිරිස්, කැරට්, ගෝවා කියන තුන්වෙනි පිළිතුර මේ තවන් මගින් පැල ලබා ගන්නා කාණ්ඩයට අයිති වෙනවා. ඊළඟට කෘතිම වර්ණක හා රසකාරක වැඩිපුර ආහාරයට ගැනීම නිසා ඇතිවිය හැකි රෝග. තුනේ පන්තියෙන් ගෙන ගත්තේ නේද අපි? පිළිකා රෝග. කෘතිම වර්ග වර්ණක සහ රසකාරක වැඩිපුර ආහාරයට ගැනීම නිසා ඇතිවන රෝගය. ආදරණීය දුවේ පුතේ, වර්තමානයේ ළමයින් මෙන්න මේ පිළිකා රෝගයට බොහෝ විට ගොදුරු වෙනවා. ඇයි මේ කියන රසකාරක යෙදු ආහාර, එතන කෘතිම වර්ණක සහ රසකාරක යෙදු ආහාර බහුල ලෙස ලබා ගැනීමෙන්. එහෙමනම් ඔබ මේ වලින් ටිකක් ඈත් වෙන්න. සමාජ විරෝධී ක්‍රියාවක් නොවන්නේ. සමාජ විරෝධී ක්‍රියාවක් නොවන්නේ මොකද්ද? කම්කම් සේවය. ඒක සමාජ විරෝධී ක්‍රියාවක් නෙවෙයි. සමාජ විරෝධී ක්‍රියා තමයි ළමා මෙහෙකාර සේවය, මත්ද්‍රව්‍ය වෙනදාම, ආයුධ වෙනදාම. අන්න ඒවා සමාජ විරෝධී ක්‍රියා. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම අපි ඉගෙනගෙන තියෙනවා නේද ඒවා? එහෙනම් සමාජ විරෝධී ක්‍රියාවක් නොවන්නේ කම්කරු සේවය. කම්කරු සේවයට ඒක සමාජ විරෝධී ක්‍රියාවක් නෙමෙයි. හොඳයි පුතේ, ඊළඟ බලමු 38 වෙනි ප්‍රශ්නය. තැපැල් පෙට්ටියක වර්ණය ඕන තරම් දැකලා ඇති. තැපැල් පෙට්ටියක අපි තැපැල් පෙට්ටියක වර්ණය වෙන්නේ ලියුම් පෙට්ටියක වර්ණය රතු පාටයි. රතු පාටයි. නවත භාවිතා කළ හැකි කළ හැකි ඉවතලන දෙයක් නොවන්නේ. ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් සකස් කරගන්න තියෙනවා නේද? නැවත භාවිතා කළ හැකි ඉවතලන දෙයක් නොවන්නේ මොකක්ද වෙන්න ඕනේ? නැවත භාවිතා කළ හැකි ඉවතලන දෙයක් නොවන්නේ. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ගැටලුකාරී බවක් තියෙනවා. හැබැයි අපට බිඳුණු වීදුරු පුළුවන් ද ගන්න. සමහර අවස්ථාවලදී බිඳුණු වීදුරු ගන්න පුළුවන්. ප්‍රතිචක්‍රීය කරන්න පුළුවන්. ප්ලාස්ටික් බට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හැබැයි ඉවතලන බැටරියක් ආයෙ පාවිච්චියට ගන්න කොහෙත්ම බැහැ. බැටරිය ඉවතලන්නම වෙනවා. 40 එතකොට 40 වෙනි ප්‍රශ්නේ උත්තරේ 1. 41 වෙනි ප්‍රශ්නේ ගොයම් වගාවට පමණක් හානි කරන සතුන් පමණක් ඇතුළත් පිළිතුර. ගොයම් වගාවට පමණක් හානි කරන සතුන් පමණක් ඇතුළත් පිළිතුර. පුතේ ගොළු බෙල්ල ගොයම් වගාවට හානි කරන්නේ නැහැ. පිටිමකුණක් ගොයම් වගාවට හානි කරන්නේ නැහැ. කටුස්සනම් ගොයම් වගාවට සමහර වෙලාවට කරල් කාලා දාන නමුත් පළවෙනි උත්තරේ වැරදි. පුරුප්පණුවා පැලමැක්කා කීදෑවා. එතකොට දෙවෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. පුරුප්පණුවා ගොයමට හානි කරනවා, පැලමැක්ක ගොයමට හානි කරනවා, කීදෑවා ගොයම ඉතාමත් ඉක්මනින් විනාශ කරලා දානවා. හරි. 42 වෙනි ප්‍රශ්නේ 42 වෙනි ප්‍රශ්නේ සිදුරු කැමරාවකින් නිවසක් දැක බැලුව විට පේන්නේ. ඔබට මතකයි ඔබ සිදුරු කැමරාවක් සකස් කරා 4-5 දී. දන්තාලේ ප්‍රමාණ දෙකකින් යුක්ත දන්තාලේක පෙට්ටි දෙකක්, ඊළඟට සුදු කඩදාසියක්, එහෙම ටිෂු කඩදාසියක්, ඊළඟට කළු ඩ්‍රෝයින් කොලයක්, කළු කඩදාසියක්, සිලෝ ටේප් ටිකක් මේක අලව ගන්න. එහෙම එතකොට මෙන්න මේවා ටික පාවිච්චි කරලා අපි හදාගත්ත සිදුරු කැමරාව සිදුරු කැමරාවකින් දකිනකොට ඒකේ ප්‍රතිබිම්බයේ පේන්නේ මගේ දුවේ පුතේ යටි කුරුව. තුන්වෙනි විදිහට තුන්වෙනි පිළිතුරට යටි කුරුව තමයි උත්තරේ පේන්නේ. හොඳයි. මම 43 වෙනි ප්‍රශ්නේ කියන මම අපේ පවුලේ අයට නිවසට ගුණකරුක හොඳ දරුවෙක් වෙනවාමයි. මම අපේ පවුලේ අයට නිවසට ගුණකරුක හොඳ දරුවෙක් වෙනවාමයි. මෙහෙම කියනවා මේ ආයත් වන්නේ අදිස්ථානයක්. මේක හරි අදිස්ථානයක්. ඊළඟට ඔබ දන්නවා සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් පහක් තියෙනවා. පියවර පහක් තියෙනවා. මේ එතකොට එකක් තමයි අදිෂ්ඨානේ ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, අදිෂ්ඨානේ ප්‍රාර්ථනාව උදානේ කියනවා. වෙනවාමයි කිව්වොත් ඒක අදිෂ්ඨානයක්. පරාක්‍රම සමුද්‍රය අයත් වෙන්නේ ආදරණීය දුවේ පුතේ උතුරු මැද පළාතට. පරාක්‍රම සමුද්‍රයේ තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ. පරාක්‍රම මහා පරාක්‍රම බහු රජතුමා තමයි මේක සකස් කරලා තියෙන්නේ. එතකොට මහා සාගරයක් වගේ වතුර හොඳට පිරුණාම ඉමක් වණක් වෙන්නේ නැති විදිහට මහ විශාලව උතුරු මැද පළාතේ. ලෝක ප්‍රකට බිත්ති සිතුවම් ඇති ස්ථානය. ඒක හරි පහසු ප්‍රශ්නයක්. ලෝක ප්‍රකට බිත්ති සිතුවම් ඇති ස්ථානයක් තමයි සීගිරිය. සීගිරිය බිත්ති සිතුවම් වලට ප්‍රසිද්ධ වුණාට මේකේ ඊටත් වඩා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා පුතේ. ඊටත් වඩා කියන්න ඕනේ නැහැ. ප්‍රසිද්ධියටම පත් වෙලා තියෙනවා ජල උද්‍යානයක් වශයෙන්. ජල උද්‍යානයක්. තවමත් ක්‍රියාත්මක වන ජමල්. දකින්නට පුළුවන් වෙන හොඳට වහින කාලෙට මේ ජලමල් තවමත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පුතේ අර ඔබට ඔබ අහලා තියෙනවද කැටපත් පවුර කියලා. මේ කැටපත් පවුරේ අපට කියාගන්න බැරි අකුරු ලස්සන ගීත ලියලා තියෙනවා. අපි අහලා කට වචනෙට කියනනම් කුරුටු ගීත ලියලා තියෙනවා. එතකොට බිතිසිතුවම් වලට ප්‍රසිද්ධයි, ජල උද්‍යානයක් වශයෙන් ප්‍රසිද්ධයි, කුරුටු ගී වලට ප්‍රසිද්ධයි. එතකොට මේක තියෙන්නේ සීගිරියේ තියෙන්නේ කොහෙද? මාතලේ දිස්ත්‍රික්කයේ හබරණ ටිකක් එහා දඹුල්ල කිට්ටුව තමයි සීගිරිය තියෙන්නේ. ඉතාමත් දර්ශනීය කඳු ගැටයක් නැත්නම් ගලක්. ඊළඟ ප්‍රශ්නේ 46. කන මගින් පමණක් තොරතුරු ලබා දෙන මාධ්‍යයක්. කනට විතරක් තොරතුරු ලබා දෙන්නේ ගුවන් විදුලිය. පුවත්පත මගින් ඇසට පමණක්, රූපවාහිනිය මගින් ඇසට හා කනට, ගුවන් විදුලියෙන් කනට පමණක්. එතකොට ආදරණීය දුවේ පුතේ මාධ්‍ය කිව්වහම මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය කියලා දෙකක් තියෙනවා. මුද්‍රිත මාධ්‍ය මේ අකුරු ලියන පොතපත, ඒව මුද්‍රිත මාධ්‍ය. ඊළඟට පත්තර මුද්‍රිත මාධ්‍ය. එතකොට විද්‍යුත් මාධ්‍ය කියන්නේ විදුලිය ක්‍රියාත්මක කරලා පාවිච්චි කරන්න පුළුවන් සංනිවේදන මාධ්‍ය. සරල වශයෙන්ම කියනවනම් මේ රූපවාහිනිය, ගුවන් විදුලිය, ජංගම දුරකථනය, ශබ්ද විකාශනය ඔය වගේ දේවල්. ඊළඟට අපිට මේ සාකච්ඡා කරන්නට වෙනවා, මතක් කරගන්නට වෙනවා තොරතුරු ලබා දෙන මාධ්‍ය විදිහට ශ්‍රව්‍ය මාධ්‍ය, දෘශ්‍ය මාධ්‍ය, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කියලා. ඔන්න ඔතනින් අපෙන් අහන්නේ ශ්‍රව්‍ය මාධ්‍ය කියන්නේ කන මගින් පමණක් තොරතුරු ලබා ගන්නවා. ශ්‍රව්‍ය මාධ්‍ය මොකද්ද? ගුවන් විදුලිය. දැන් අපි පරිසරය ටික ඔක්කොම කතා කරා. මගේ දුවේ පුතේ පරිසරයේ ප්‍රශ්න ටිකට ප්‍රශ්න 30ක් තියෙනවනේ. කොහොම හරි කල්පනා කරලා මේ ලකුණු 30ම දැහැගන්න. මේ ලකුණු 30ම ඔබ ප්‍රශ්න පත්‍රයෙන් උදුර ගන්න. එකක්වත් වරද්ද ගන්න එපා. මතක තියාගන්න පරිසරයේ ප්‍රශ්න 3ක් විතර වැරදුනොත් අපි ලකුණු 5ලට තමයි ගමන් කරන්නේ. ලකුණු අඩු වෙන්න හේතුවක් වෙනවා ප්‍රශ්න 3ක් 4ක් වැරදුනොත්. ඒක නිසා එකක්වත් වරද්ද ගන්න එපා. උත්තර ටික දීලානේ තියෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරනවා ගණිතයේ කොටස ගැන. ගණිතයේ කොටස. මොනවද ගණිතයටත් ලකුණු තියෙනවා 30ක් 32ක් විතර ලකුණු ලැබෙනවා ශිෂ්‍යත්ව විභාගයේදී. බලමු පළවෙනි ප්‍රශ්නේ 40 වෙනි 47 වෙනි ප්‍රශ්නේ කියනවා පහත දැක්වෙන සංඛ්‍යාව විහිදුවා ලියන්න. පහත දැක්වෙන සංඛ්‍යාව විහිදුවා ලියන්න. සංඛ්‍යාව තමයි 79040. කොහොමද මේක විහිදුවා ලියන්නේ? ඒක ලියන්නේ පුතේ ඔන්න මතක තියාගන්න මේ විදිහම ලියලා දෙන්න වෙන විදිහකට ලියුවොත් වැරදි උත්තරේ. 70000 7.4 70000 එකතු කිරීම 9000 එකතු කිරීම බිංදුව එක බිංදුවයි ලියන්නේ බිංදු කිහිපයක් ලියන්නේ නැහැ සියස්ථානීය උනාට එක බිංදුවයි ලියන්නේ 40 සහ බිංදුව 70000 එකතු කිරීම 9000 එකතු කිරීම බිංදුව එකතු කිරීම 40 එකතු කිරීම බිංදුව එතකොට තමයි 79040 එන්නේ සමහර විට මේක අකුරින් ලියලා ඇති ඔය කට්ටිය එහෙම ලියන්න බෑ එතන මේ සියස්ථානයේ බිංදු දෙකක් ලියලා ඇති එහෙම ලියන්නත් බෑ එහෙම ලියන්නත් බෑ ලියන්න ඕනේ එක බිංදුවයි ඊළඟට කියනවා පහත දැක්වෙන සංඛ්‍යා දැන් අර 47 වෙනි ප්‍රශ්නේ හරි ගියා නම් ලකුණු දෙකක් පුතේ ලකුණු දෙකක් ඊළඟට පහත දැක්වෙන සංඛ්‍යා ආරෝහණ පටිපාටිද ලියන්න ආරෝහණ පටිපාටි කියන්නේ පටිපාටි කියන්නේ පිළිවෙලනේ කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා පෙළ ගැස්වීම තමයි මේකෙන් කියන්නේ ආරෝහණ ක්‍රමයට කියලා කියන්නේ. එහෙනම් මෙතන තියෙනවා 80315 41567 89475 98175. එහෙමනම් ඉස්සෙල්ලාම කුඩාම සංඛ්‍යාව තමයි 41567. ඊළඟට 80315. ඊළඟට 89475. අන්තිමට විශාලම සංඛ්‍යාව 98175. ඔය ඔක්කොම හරියට ලියලා තිබුණොත් විතරයි ලකුණු දෙකක් ලැබෙන්නේ. බැරි වෙලාවත් ඔය සංඛ්‍යා දෙකක් එහාට මෙහාට ලැබෙද්දී ඔබට එක ලකුණක්වත් ලැබෙන්නේ නැහැ. හරි 49 වෙනි ප්‍රශ්නෙට යනවා. මෙතන තියෙනවා කොහොම පත්‍රයක්. කොහොම ශාක පත්‍රයක්. පහත දැක්වෙන පත්‍රය ඇති කොළ ප්‍රමාණය රෝම ඉලක්කමෙන් ලියන්න. හරි ගණන් කරන් බලමු කොළ කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 8 8 16 1 17 පත්‍ර කීයක් තියෙනවද පත්‍රිකා කීයක් තියෙනවද 17ක් තියෙනවා 17 රෝම සංඛ්‍යාවෙන් ලියන්නේ x අකුරයි v අකුරයි i අකුරු දෙකයි x අකුරයි v අකුරයි i අකුරු දෙකයි මතක තියාගන්න පුතේ රෝම සංඛ්‍යා 20ට යනකම් ඉගෙන ගත්තොත් හොඳටම ඇති 21ට ඉගෙන ගන්න ඕනෙත් නැහැ ඒකයි මම කියන්නේ එම රෝම ඉලක්කමෙන් 5ක් අඩු කළ විට රෝම සංඛ්‍යා වලින් අඩු කිරීම විභාගෙ තියෙන්නේ නැහැ කොහොමදවත් නමුත් මෙතන කියනවා 12න් 17ක් තියෙනවා සාක්ෂි පත්‍ර ඒකෙන් 5ක් අඩු කළ විට ඒ කියන්නේ 17න් 5ක් ඉවත් කරපුවාම 49 වෙනි දෙවෙනි කොටසට එන්නේ 12යි 12 ලියන්නේ x අකුරයි i අකුරු දෙකයි x අකුරයි i අකුරු දෙකයි ඔන්න එතකොට 49 වෙනි ප්‍රශ්නෙට පළවෙනි කොටසට එක ලකුණයි දෙවෙනි කොටසට තවත් ලකුණයි හරි ඊළඟට අපි 50 වෙනි ප්‍රශ්නෙට යනවා මිනිසෙක් ඒ නම් ස්ථානයේ සිට මිනිහෙක් ඒ කියන ස්ථානයේ ඉඳලා මීටර් 30ක් බටහිර දිශාවට යනවා. ඒ නම් ස්ථානයේ ඉඳලා මීටර් 30ක් බටහිර පැත්තට යනවා. ඔන්න වම් පැත්තට ගියා. බටහිර දිශාවට ගමන් කර එයාගේ වම් මත පැත්තට හැරෙනවා. බටහිර දිශාවට ගිහිල්ලා වම් මත පැත්තට. හරි. බටහිර දිශාවට ගිහිල්ලා වම් මත පැත්තට හැරෙනවා කියන්නේ මොකද්ද? දකුණු පැත්තට දකුණු දිශාවට ඇවිද්දා කියන එකයි. නේ දකුණු දිශාවට වම් මත පැත්තට හැරි තවත් මීටර් 20ක් ගියා. ඔන්න දකුණු පැත්තට 20ක් ගිහලා නතර වුණා. නැවතත් තමන්ගේ වම් මත පැත්තට හැරිලා නැවතත් තමාගේ වම් මත පැත්තට හැරිනවා. එතකොට මොකද කරන්නේ? ආපස්සරයක් ඇතුළට හැරිලා යන්නේ මොන දිශාවටද එහෙනම්? නැගිනහිර දිශාවට යනවා. නැගිනහිර දිශාවට යන්නේ මීටර් 60ක්. මීටර් 60ක් යනවා. දැන් කියනවා අපි ප්‍රශ්නේ අහනවා දැන් ඔහු සිටින්නේ ඒ කියන ස්ථානයේ සිට කුමන දිශාවෙන්ද අපි පටන් ගත්ත ස්ථානයේ ඉඳලා මොන දිශාවෙන්ද මොන දිශාවෙන්ද ඉන්නේ මොන දිශාවෙන්ද ඉන්නේ ඔව් ගිනි කොන දිශාවෙන් ගිනි කොන දිශාවෙන් ගිනි කොන දිශාවෙන් ලකුණු දෙකක් භාජනයක තිබූ ලීටර් 5යි මිලිලීටර් 750ක් ජලය ටැංකියකට ජලය ටැංකියකට දැමුව විට ටැංකියේ ජලය ලීටර් 7යි 300 මිලිලීටර් 350ක් විය අහනවා ලීටර් 5 මිලිලීටර් 750ක් දැමීමට පෙර ටැංකියේ තිබූ ජල ප්‍රමාණය එහෙනම් දාන්න පිර නම් දැම්මට පස්සේනේ 17 350 වුනේ. දාන්න පිර කීයද කියලා බලන්න. ලීටර් 17යි මිලිලීටර් 350ෙන් ලීටර් 5යි මිලිලීටර් 750ක් ඉවත් කරනවා. ලීටර් 17යි මිලිලීටර් 350ෙන් ලීටර් 5යි මිලිලීටර් 750ක් ඉවත් කරනවා. එහෙම ඉවත් කරපුවාම අපි ලියාගමුකෝ 17යි 350 අඩු කිරීම 5යි 750. හරි. දැන් 350ෙන් 750ක් අඩු කරන්න බෑ. අපි හිමින් හිමුකෝ බින්දුවෙන් බින්දුවක් අඩු කරපුවාම බින්දුවයි. ඔය කියන 5න් 5ක් අඩු කරපුවාම ඒත් බින්දුවයි. 3න් 7ක් බෑ. දැන් අර අපි කියවන 17 පැති එකක් ගන්නවා කියලා. ගන්න ලීටර් එකක්. ඒ කියන්නේ මිලිලීටර් 1000. 1350 වුණානේ. එහෙමනම් දැන් අඩු කරනවා 13න් 7ක් අඩු කරපුවාම කීයද? 7 ඉඳලා 13ට 6යි. මිලිලීටර් 600යි. ඊට පස්සේ 16න් 5ක් අඩු කරපුවාම 11යි. උත්තරේ එනවා 51 වෙනි ප්‍රශ්නයේට ලීටර් 11යි මිලිලීටර් 600ක් කියලා. ලීටර් 11යි මිලිලීටර් 600ක් කියලා. ඊළඟට පුතේ මේ 52 වෙනි ප්‍රශ්නේ තියෙනවා මිල දර්ශනය. හැබැයි මගේ දුවේ පුතේ මම විභාගයට මම විශ්වාස කරනවා මම අනිවාර්යයෙන්ම මම හිතනවා මෙච්චර ලොකු මිල දර්ශනයක් ඔබට විභාගයෙන් නම් එන්නේ නැහැ. හැබැයි කමක් නැහැ දැන් මේ පෙර පුහුණුවක්නේ. මේක පුරුදු වුණා නම් හොඳයි. අපිට කියනවා හාල් කිලෝග්‍රෑම් එකක්. අපි දැන් අර වගුව පුරවන්න ඕනේ. හරිද? හාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 85යි නම් හාල් කිලෝග්‍රෑම් 3ක් කීයද කියලා අහනවා. හාල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 85යි නම් හාල් කිලෝග්‍රෑම් 3ක් කීයද කියලා අහනවා. මොකද කරන්න ඕනේ? 85 ගුණ කරන්න ඕනේ 3ෙන්. මේ රුපියල් 85 3ෙන් ගුණ කරනවා. 5 3 15 5 එකක් ඉතුරුයි. 5 3 5 15 5 එකක් ඉතුරුයි. 3 8 24 1 25යි. එහෙමනම් රුපියල් 255යි. හාල් කිලෝග්‍රෑම් 3ක මෙන්න රුපියල් 255යි. සීන කිලෝග්‍රෑම් එකක් 110යි 150යි. අපෙන් අහනවා සීන කිලෝග්‍රෑම් 4ක් කීයද කියලා. කිලෝ එකක් 110යි 150යි. කිලෝග්‍රෑම් 4ක් බලන්න මොකද කරන්නේ? 4 වරක් 110යි 150යි ගුණ කරනවා 4ෙන්. 750 ඒවා 4. බිංදුව 4 වරක් බිංදුව බිංදුවයි 4 වරක් පරිසින් බිංදුව දැම දෙකක් විතරයි. 4 වරක් බිංදුව බිංදුවයි අර දෙකයි. 2යි 4 වරක් එක 4යි 4 වරක් එක 4යි. එහෙමනම් සීනි කිලෝග්‍රෑම් 4ක මිල රුපියල් 442යි. රුපියල් 442යි. දැන් අපි බලමු පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල දීලා තියෙන පරිප්පු ගෑම් 800ක. පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 240යි. 240 අපි 4ට බෙදාගමු කිලෝ එකක් 240. 4ට බෙදාගත්තොත් ග්‍රෑම් 250ක මිල වෙනවා. කියද ග්‍රෑම් 250 රුපියල් 60යි. ග්‍රෑම් 250 රුපියල් 60යි නම් 250 ව 3ක් තමයි 750ක් වෙන්නේ. එහෙමනම් 250 රුපියල් 60යි 750 බලන්න 60 ගුණ කරනවා 3ෙන් රුපියල් 180ක් වෙනවා. කීයක් වෙනවද? රුපියල් 180ක් වෙනවා. ඊළඟට කියනවා තේකඩු කිලෝග්‍රෑම් එක රුපියල් 560යි. රුපියල් 560යි. අහනවා තේකඩු 250ක් බලන්න 560 4ෙන් බෙදුවා නම් හරිනේ. 560 4ෙන් බෙදපුවාම රුපියල් 140යි. 140යි. ඊළඟට මුං ඇට කිලෝග්‍රෑම් එකක් 270යි. අහනවා මුං ඇට ග්‍රෑම් කිලෝග්‍රෑම් භාගයක්. ග්‍රෑම් 500ක මිල කීයද කියලා. ග්‍රෑම් 500ක් රුපියල් 135යි. එහෙමනම් හාල් කිලෝග්‍රෑම් 3ක් 255යි. සීනි කිලෝග්‍රෑම් 4ක් 442යි. පරිප්පු ග්‍රෑම් 750ක් 180යි රුපියල්. තේකුඩු ග්‍රෑම් 250ක් රුපියල් 140යි. මුංගට කිලෝග්‍රෑම් භාගයක් රුපියල් 135. මේ ටික ඔක්කොම එකතු කරපුවාම රුපියල් 1152ක් එනවා. රුපියල් 1152ක් එනවා. ඔය ටික ඔක්කොම ටික එකතු කරපුවාම කීයක් වෙනවද? රුපියල් 1152ක් වෙනවා. හරි. එතකොට අපි ඊළඟට 53 වෙනි ප්‍රශ්නේ කතා කරනවා. 53 වෙනි ප්‍රශ්නය මගියෙකු කිලෝමීටර් 25යි මීටර් 500ක දුරක් දුම්රියෙන්ද ඉතිරි දුර බස්රියෙන්ද ගියේය. ඔන්න ළමයේ මගියේ කිලෝමීටර් 25යි මීටර් 500ක් කෝච්චියෙන් ගිහිල්ලා දුම්රියෙන් ගිහිල්ලා ඉතුරු දුර බසෙන් ගියා. මෙයා මුළු දුර ගියෙන් තියන කිලෝමීටර් 34ක්. එහෙමනම් අපෙන් අහන බසෙන් ගියපු දුර මොකද කරන්නේ කොච්චරද කියලා බසෙන් ගියපු දුර බලන්න මගේ දුවේ පුතේ අර මුළු දුරෙන් දුම්රියෙන් ගියපු දුර අඩු කරනවා. ඒ කියන්නේ කිලෝමීටර් 34ෙන් කිලෝමීටර් 25යි මීටර් 500ක් අඩු කරනවා. කොහොමද අඩු කරන්නේ? අපි ලියාගමු. කිලෝමීටර් මීටර් කියලා ලියාගත්තා. යටින් ලියනවා 34.3. ඊට යටින් ලියනවා අඩු කරනවා 8යි මීටර් 500. එතකොට මීටර් 5 බින්දුවේ මීටර් 500ක් අඩු කරන්න බෑ. කිලෝමීටර් 34ට ගිහලා එකක් දිනනවා දකුණු පැත්තට. එතකොට ඒක 1000ක් වෙනවා. මීටර් 1000ක් බවට පත් වෙනවා. 1000න් 500ක් 500යි. දැන් තියෙනවා 33ක් 33න් 25ක් 8යි කිලෝමීටර් 8යි මීටර් 500 තමයි උත්තරේ එන්නේ 53 වෙනි ප්‍රශ්නෙට කිලෝමීටර් 8යි මීටර් 500ක පිළිතුර හොඳයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ 54 වෙනි ප්‍රශ්නේ 54 වෙනි ප්‍රශ්නේ 0.9ක් වීමට රූපයෙන් තව කොපමණ ප්‍රමාණයක් පාට කළ යුතුද 0.9ක් වීමට රූපයෙන් තව කොපමණ ප්‍රමාණයක් පාට කළ යුතුද දැන් මෙතන තියෙනවා කොටස් 10ක් අපි දන්නවා දශම සංඛ්‍යාවක් කියන්නේ ඔබට ඔබ දන්නවා 10ෙන් පංගු ප්‍රකාශ කරනවා දශම සංඛ්‍යාවක් විදිහට 100ෙන් පංගු 100ෙන් කොටස් වියදම් පෙන්වු කරනවා දශම සංඛ්‍යාවක් විදිහට මෙතන කියලා තියෙනවා 0.9 වීමට රූපයෙන් තව කොපමණ ප්‍රමාණයක් පාට කළ යුතුද එක කොටසක් පාට කරලා තියෙනවා 0.9ක් 0.1ක් පාට කරලා තියෙනවා 0.9ක් වෙන්න නම් තව කොටස් 8ක් පාට කළ යුතුයි එතකොට උත්තරේ කියන්නේ 8 ඉලක්කම විතරයි 0.8යි කියලා කිව්වොත් ඒ උත්තරේ වැරදියටම වැරදි ඒ උත්තරේ වැරදි හරි දැන් ඊළඟට අපි එනවා 55 වෙනි ප්‍රශ්නයට විභාගෙට එනවාමයි මේ ප්‍රශ්නේ නම් ප්‍රස්තාර ප්‍රශ්නයක් තීර ප්‍රස්තාර මම ඔයාලට හොඳටම කියන්නම් එක්ක දෙකෙන් දෙකට එන්නේ සංඛ්‍යාපැත්ත එහෙම නැත්නම් 4ෙන් 4ට එන්නේ මතක තියාගන්න හොඳටම එක්ක දෙකෙන් දෙකට එක්ක 4ෙන් 4ට මෙතන කියලා තියෙනවා ප්‍රස්තාර යනව වගෝ සම්පූර්ණ කරන්න වගුවට අනුව ප්‍රස්තාරය සම්පූර්ණ කරන්න ඔන්න තියෙනවා ඉලවලු ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් ඊළඟට ඉලවලු වර්ග ටික තියෙනවා ගෝවා කිලෝග්‍රෑම් 50ක් වට්ටක කිලෝග්‍රෑම් 60යි 70යි අතර නිසා 65ක් ඊළඟට කැරට් කියලා දීලා නැහැ ලීක්ස් දීලා තියෙනවා කිලෝ 60ක් ඊළඟට බටු කිදලා නැහැ එතකොට එහා පැත්තේ වගුවේ තියෙනවා ගෝවා 50යි කියලා හරිනේ එහෙමනම් වට්ටක කොච්චරද කියලා දැන් අපිට වගුවේ ලියන්න වෙනවා වට්ටක කොච්චරද 60ට වැඩි 70ට නැහැ ඒ කොටුව මැද එහෙනම් කීයද 75 65 වට්ටක 65 කියලා අර දෙවෙනි කොටසේ ලියන්න ඕන වගුවේ ඊළඟට කැරට් කැරට් 55ක් තියෙනවා එහෙමනම් අපි කැරට් තීරය අඳින්න ඕනේ අඩි රූල තියලා 60යි 50යි 60යි අතර හරි මැද අඩි රූල තියලා තිරස් රේඛාවක් අඳිනවා ඊට පස්සේ පුතේ පාට පැන්සල් වලින් සහ පාට වලින් පාට කරන්නේ නැතුව පැන්සලෙන් පාට කරනවා මේ ස්තම්භය කැරට් කියන ස්තම්භය 55 ඊළඟට කියනවා ලීක්ස් දන්නවා අපි ලීක්ස් තියෙනවා 60ක් ප්‍රස්තාරයේ ඇඳලා එහෙනම් වගුවේට දානවා 60යි කියලා බටු තියෙනවා වගුවේ 45ක් අපි එහෙනම් ප්‍රස්තාරයේ ස්තම්භය අඳින්න ඕන 45 කියලා කොහොමද අඳින්නේ 45 48යි 50ටයි හරි මැදින් අඩි රූල කියලා තිරස් රේඛාවක් ඇඳගත්තොත් හරි මැදින් අඩි රූල කියලා තිරස් රේඛාවක් ඇඳගත්තොත් ඒ උත්තරේ හරි හැබැයි ඇඳලා පාට කරන්න ඕනේ 56 වෙනි ප්‍රශ්නේ 56 වෙනි ප්‍රශ්නේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1975 උපන් ක්‍රිෂාන්ත කවුරු වුණත් ගමන්න 1975 ක්‍රිෂාන්ත මහතා 150 වෙනි උපන්දිනේ සමරන්නේ කුමන වර්ෂයේද ඔන්න මම 10ෙන් 10ට ගණන් කරන්නම් 75 ඔන්න 10 කොටවත් 85 95 105 115 125 ආපහු මම කියන්න 75 975 ඔන්න හොඳයි 975 985 995 ඊළඟට 0.25 5 15 25 75ට 1975ට ඔන්න 50 එකතු කරා නම් අපිට නැවතත් පිළිතුරු ලබා ගන්න පුළුවන් උත්තරේ කී දෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2025 2025 කියලා ලියන්න 2025 2025 තමයි 75 ඉපදිච්ච කෙනෙක්ට අවුරුදු 50 සම්පූර්ණ වෙන්නේ ඊළඟට එකට ඔන්න අණු කොටසක් ඊළඟ ප්‍රශ්නේ කියනවා නෙමෙයි 57 වෙනි ප්‍රශ්නෙට අපි එනවා දැන් අණු කොටසක් තියෙන කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස කියනවා පෙරවරු 5යි 40ට නිවසින් පිටත් වූ රජීව උදේ පාන්දර 5යි 40ට තමයි නිවසින් පිටත් වෙලා තියෙන්නේ පෙරවරු 7යි 20ට පාසලට පැමිණියේ පාසලේ ඔරලෝසුවේ වෙලාව මිනිත්තු 5ක් අඩුවෙන් ගමන් කරයි එතකොට 7යි 20ට එනකොට 5ක් අඩුවෙන් ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔහු පාසලට එනකොට 7යි 25 වෙලා තියෙනවා අඩුවෙන් තමයි දැන් මේ තියෙන්නේ ඔරලෝසුවේ දැන් සටහන් වෙලා තියෙන්නේ විනාඩි 5ක් අඩුවෙන් අඩුවෙන් සටහන් වෙනකොට 7:20 නම් නිවැරදි වෙලාව එන්න ඕනේ පෙරවරු 7:25. පෙරවරු කියලා ලියන්න ඕනේ අනිවාර්යෙන්. පිටක්ව පිටක් එහෙම කමක් නැහැ. 7:25 කියලා උත්තරේ තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔතන එක ලකුණක්. ඔහු පාසලට පැමිණීමට කොපමණ කාලයක් ගත වීද? පාසලට පැමිණෙන්න කොච්චර වෙලාවක් ගත වුණාද කියනවා. පෙරවරු 7:05:40 ඉඳලා 7:25ට තියෙනවා ආදරණීය දූතේ පැය 1:45. පැය 1:45 තියෙනවා. එහෙමනම් අපි ලියන්න ඕනේ මේක පෙරවරු 5:00 කියලාවත් නෙමෙයි. පැය 1:45 කියලා. අනිවාර්යයෙන්ම පැය මිනිත්තු ලියන්න ඕනේ. නැත්නම් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ලකුණු දෙකක් අහිමි වෙනවා. ඔන්න ඊළඟ ප්‍රශ්නේ කතා කරනවා. පී හැන්දකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර් 5ක්. පී හැන්දකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර් 5ක්. ඔයාලා දන්නවද පී හැන්ද ගැන? අර සීනි බෝතලේ තියෙන පොඩි හැන්දා. ඕකට තමයි තේ හදන්නේ. ඕකෙන් තමයි තේ හදන්නේ සීනි ගන්න. සීනි දාලා තේ කලවම් කරලා තේක හදන්න පාවිච්චි කරන හැන්ද තේ හැන්ද. ඊළඟට මේස හැන්ද කියලා එකක් තියෙනවා. මේස හැන්ද කොතනද තියෙන්නේ? මෙතරම තියෙන්නේ මේසෙ උඩ. මේසෙ උඩ නෙමෙයි මේසෙ තමයි. කෑම මේසෙ තුල. එතකොට මේස හැන්දෙන් තමයි වෑංජන බෙදා ගන්නෙ. ඔය මාළු වාළු එහෙම හොඳට අල්ලලා ගන්නෙ. මම පරිප්පු ටිකෙන් බෙදා ගන්නෙ. වෑංජන ටික බෙදා ගන්නෙ මේස හැන්නේ. මෙතන කියනවා තේ හැන්දක් කියන්නේ හරි පොඩිනේ. තේ හැන්දකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර් 5යි. මිලිලීටර් 5 බොහොම චූටි ප්‍රමාණයක්. රෝගියෙකුට දිනකට තේ හැදි 2 බැගින්. දවසට තේ හැදි 2යි. දවසට තේ හැදි 2යි. තේ හැදි 2යි කියලා කියන්නේ මිලිලීටර් 10යි. තේ හැදි 2ක් කියන්නේ මිලිලීටර් 10යි. එහෙනම් දවසකට මිලිලීටර් 2 මිලිලීටර් 10 බැගින් පානය සතියකට පානය කරන ප්‍රමාණය කොච්චර ගන්නවා? දවසකට මිලිලීටර් 10යි. දවස් 7කට මිලිලීටර් 70යි. උත්තරේ කියන්නේ මිලිලීටර 70. එහෙම නැත්නම් 70 ml කියලා කිව්වත් එතන වැරද්දක් නැහැ. එක්ක ලියනවා මිලිලීටර කියලා අකුරෙන් ලියලා 70 ලියනවා. එහෙම නැත්නම් 70 ලියලා පිටුපස්සෙන් දකුණු පැත්තෙන් ලියනවා ml. ml කියලා ලියන්නේ සිම්පල් අකුරෙන්. කැපිටල් අකුරෙන් නෙමෙයි. දැන් අපි කතා කරන්න යන්නේ අවසාන ගණිත ගැටලුව 59 වෙනි ප්‍රශ්නය. හොඳට බලමු මේකේ ගණිත කර්ම කීපයක් ගොඩේ තියෙනවානේ. 600න් 2න් පංගුවට 200ක් එකතු කර 8න් බෙදී බෙදූ පස ඉතුරු වන සංඛ්‍යාව. 600න් 2න් පංගුවට 200ක් එකතු කර 8න් බෙදුව විට ඉතුරු වෙන සංඛ්‍යාව. 600න් 2න් පංගුව කියන්නේ මොකද්ද? 602කට බෙදනවා. 602කට බෙදුවොත් මගේ දුවේ පුතේ උත්තරේ 300යි. 300ට 200ක් එකතු කරන්න කියනවා. 300ට 200ක් එකතු කරොත් 300ට 200ක් එකතුකොත් 500යි. 500 එකතු කර 8න් බෙදුව පසු ඉතුරු වෙන සංඛ්‍යාව. ඒකට 500 බෙදන්න ඕනේ 8ෙන්. 500 8න් බෙදුවත් බෙදුව පස්සේ 500 8න් බෙදනකොට ඔන්න අපි බෙදලා බලමුකෝ. 5ට නෑ 50ට 6යි 6වරක්කට 48යි 50ෙන් 48ක් අඩු කරපුවම 2යි අර උඩ තියෙන බිංදුව පහළට ගේනවා. දැන් මේ හදන විදිය. එතකොට 20ට 8 ඒවා 2යි 2වරක්කට 16යි කීයක් ඉතිරි වෙනවද? 20ෙන් 6ක් ඉතිරි වෙනවද? 4යි. එතකොට අපින් අහන්නේ පුතේ ඉතිරි වෙච්ච සංඛ්‍යාව. උත්තරේ ඉතිරි කියද 4යි. 4 ලියලා තිබුණා නම් හරි. 62යි ඉතිරි 4යි කියවොත් වැරදිය. උත්තරේ එන්න ඕනේ මොකද්ද? ඉතිරි 4යි. මොකද්ද උත්තරේ? ඉතිරි 4. ඉතිරි 4 කිව්වත් 4 කිව්වත් කමක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. හොඳයි. එහෙමනම් අපි මේ අද කතා කරපු සිංහල පරිසරයේ ප්‍රශ්නයට හැම නිවැරදි පිළිතුරකටම ලකුණු එකකුත් ගණිතයේදී හැම ප්‍රශ්නයකටම ලකුණු දෙකක් හිමි වෙනවා. එතකොට අනු කොටසකට එක බැගින් එකතු වෙනවා. එතකොට මේ ගණන් ටික ඔක්කොම හදාගත්තොත් පරිසරය ටික ඔක්කොම ලියාගත්තොත් ලොකු ලකුණක් කරා යන්න පුළුවන් වෙනවා. ඔබ දන්නවා විභාගේ දැන් තියෙන දවස ගැන ඔබට ආරංචියක් තියෙනවා. එහෙමනම් මහන්සි වෙන්න අද දවසේ අපි කතා කරේ ප්‍රතිපබෝධා ප්‍රශ්න පත්‍ර මාලාවේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ 4 ප්‍රශ්න පත්‍ර කට්ටලේ 2 ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස. 4 ප්‍රශ්න පත්‍ර කට්ටලේ දෙවැනි කොටසේ ඉතිරි කොටස තමයි අද කතා කරේ. ආදරණීය දුවේ පුතේ, ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ තුල දැන් අපි එදා කතා කරා, ඊයේ කතා කරා, වාක්‍ය රචනාව ගැන කතා කරා, වාක්‍ය තුන ලියන ගැන කතා කරා. එතකොට මේව ගැන මොනවා හරි ඔබට ගැටලුවක් නොතේරෙන තැනක් තියෙනවා නම් මට ප්‍රශ්නෙත් එක්ක, එහෙම නැත්නම් පණිවිඩයක් කතා කරන්න, එහෙම නැත්නම් ලියලා මම මේ කියන WhatsApp අංකයට යොමු කරන්න, මම අනිවාර්යෙන් ඔබට උත්තර දෙනවා. උත්තර දෙනවා විතරක් නෙමෙයි, මම ලබන සතිය අඟහරුවාදා ඔබේ නමත් රජරට ගුරු ගෙදරින් කියන්න බලාපොරොත්තු වෙනවා, පොරොන්දු වෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, හතරවෙනි ප්‍රශ්න පත්‍ර කට්ටලේ අපි කතා කරලා අද දවස අවසන් කරා. දවස් තුනක් කතා කරා මේ ප්‍රශ්න පත්‍රය ගැන. එහෙමනම් මම හිතනවා ඔබට ඉහළ ලකුණක් ලබා ගන්නට ඇති කියලා. ප්‍රතිපබෝධා ප්‍රශ්න පත්‍ර කට්ටලේකින් නැවතත් ඔබව මුණ ගැහිමට මම එනවා. හැබැයි ලබන සතිය අඟහරුවාදා ආයෙමත් ගුරු ගෙදර පස්සන සීනේ විෂය කාරණා කතා කරන්න මං ඔයාලගේ ගෙදරට එනවා. ඒ එනකන් අදට මම ඔබේ නිවසෙන් යනවා, සමු ගන්නවා. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්, ඔබ සැමට සුභ රාත්‍රියක්, තව ටිකකින් උදා වෙනවා. ඔබ සැමට සුභ රාත්‍රියක්. පරිස්සමින් ඉන්න දුවේ පුතේ, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ සහ රජරට ගුවන් විදුලි සේවයේ ගුරු ගෙදර වැඩසටහනක් සමග අත්වල් බැඳගෙන ඔබේ නිවසට ගෙන ආ, ඔබේ ආනින්දයට ගෙන ආ, ඔබ ළඟට ගෙන ආ අධ්‍යාපන සත්කාරයේ අද දවසේ වැඩසටහන මම මෙතනින් අවසන් කරනවා. පරිස්සමින් ඉන්න ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන්. තෙරුවන් සරණයි.